ඊළඟට විපක්ෂය වෙනුවෙන් ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
කොච්චර කාලයක්ද ගරු සභාපතිතුමනි?
විනාඩි 7ක කාලයක්.
7ක?
7ක් 7ක්.
ගරු සභාපතිතුමනි, මගේ සිරස්තල පමණක් කියවන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් කතාවක් කරන්න වෙලාවක් නැහැ. පළමුවෙන්ම මේ අයවැය පොදු ජනතාව කබලෙන් ලිපට දැමූ අයවැයක් නැත්තම් විනයක් හැටියට සලකන්න පුළුවන්. හැබැයි අතරම තුමා කතාවේ කිව්වා සෝෂල් මාකට් ඉකොනොමි. එහෙනම් සෝෂල් මාකට් ඉකොනොමි කියන්නේ රටේ පොදු ජනතාවට විනාශය ළඟා කර දෙන ආර්ථික ප්‍රතිපත්තියක් හැටියට අපි තේරුම් ගන්න. අනිත් අතට විරුද්ධව ප්ලෑන්ඩ් ඉකොනොමි with state mediation in the market. ඒක අපි අදහන ආකාරයට ක්‍රියාත්මක කළොත් මේ රටේ ජනතාවගේ උවමනාවත් ප්‍රමුඛතාවයත් යහපතත් අවශ්‍යතාවයත් පෙරදරි කරගන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා. දැන් මේ අයවේ යථාර්ථය දිහා බැලුවාම අපිට පේන්න තියෙන්නේ ජීවන අර්බුදයේ වඩාත් උග්‍ර වූ තත්ත්වයක් ඇතිවීමයි. අපි කිව්වා සිගරට් වලට දාන්න කියලා රුපියල් 5ක බද්දක්. දැම්මේ නැහැ. බීඩි වලට දැම්මා. රුපියල් 2ක බද්දක්. සෞඛ්‍ය හේතුවට. නමුත් මේක අන්තිමට පාරවදින්නේ ඉතාමත්ම දුප්පත් ජනතාවට. ඒකට බදු ප්‍රතිපත්තිය. අනිවාර්ය බදු අපිට පොදු ජනතාවට. මොකද ඒවා ඔක්කොම වක්‍ර බදු. ඒවා අනිවාර්ය බදු. ඊළඟට ඉහළ පන්තියට කොම්පැනි වලට දාන බදු අවසානයේදී නොගෙව්වාම එයාට බදු සමාවක් දෙන්න. ඒක තමයි 16 වතාවක් මේ රටේ වෙලා තියෙන්නේ. කොම්පැනි කාර්යෝ බදු ගෙවන්නේ ලොකු ආදායම් ලබන අය බදු ගෙවන්නේ නැහැ. ඒවා අන්තිමට බදු සමාවකින් කෙලවර වෙලා තියෙන්නේ. මේකයි යථාර්ථය. ඒ නිසා මේ රටේ අපි පළමුවෙන්ම තේරුම් ගන්න ඕන ජනතාවට දී තියෙන පොරොන්දු නිකම්ම පොරොන්දු නෝට්ටු දවල් ලීන විතරයි. මේව කරන්න ඒ විදිහේ රාජ්‍ය ආදායමක් එකතු වෙන්නේ නැහැ. මේ රාජ්‍ය ආදායම වෙනලා තියෙන එකතු වෙන්නේ නැහැ. බලාගන්නේ කොහොඳින් ඉදිරි කාලයේදී ඒ බරත් එන්නේ ජනතාවගේ කරපිටට. ඉහළ ආදායම් වලින් බදු එකතු වෙන්නේ නැතිකොට ඒ හිගිය පියවන්නේ ජනතාව මත තව තවත් වක්‍ර බදු දාලා. ඒ නිසා මා කියන්න කැමති එක අතකින් අපේ පුද්ගලිකාංශයේ සේවකයෝ රාජ්‍ය සේවකයෝ විශ්‍රාමිකයෝ ඒ වැටුප් මට්ටම් වලම හිර වෙලා ඉන්නවා. ඒ අතර ඒ අයගේ වක්‍ර බදු බර වැඩි වෙනවා. අනික් අතින් රුපියලේ වටිනාකම වැටෙනවා. තවත් අතකින් මේ රටේ පොදු උද්ධමනය ඉහළ යමින් තිබෙනවා. මේ තත්ත්වයන් යටතේ වැටුපකින් ජීවත් වෙන මිනිස්සුන්ට හිමි වෙන්නේ පොළවට සමතලා වීම පමණයි. ඒ නිසා අද හැම දෙයකම මිල එකකට තුනක් පමණ මිලකින් වැඩි වෙලා තියෙනවා. මේකට මේ ජීවන වියදම ඉහළ නගිද්දී ලැබෙන වැටුපේ වටිනාකම තවත් පහළ වැටෙනවා. දැන් මේ අපි හඳුන්වා දුන්නොත් අපිට කියන්න තියෙන්නේ මේක මාරාන්තික ජීවන අර්බුදයක් බවයි. ඊළඟට ගරු සභාපතිතුමනි, හැමදේම දෙනාම එකට බර දරන්න ඕන. මේ අර්බුදේ දරනවාද බර? හැමෝම එක වගේ බර උහුලන්න ඕන මේ අර්බුදේ මේ රට ගොඩ ගන්න. නමුත් ඒකද වෙන්නේ මන් දැන් පෙන්නවා වගේ එන්න එන වක්‍රබදු වැඩි වෙනකොට 73 කියලා පෙන්නලා තියෙනවා වක්‍රබදු අද මේ ඉලක්කම් අනුව. නමුත් ඔක ඇත්තටම පරිවර්තනය වෙන්නේ වක්‍රබදු 85 දක්වා තිබුණාටත් තිබුණු තත්වයට ආපහු යාමයි.
තව විනාඩි 2ක් කාලයක් තියෙනවා මුතුමාට. විනාඩි 2ක්.
2. මේ තත්ත්වය යටතේ අපිට කියන්න තියෙන රජය අපිට තිත්ත බේත් බොන්න කියනවා ජනතාවට. මේ රටේ ඉහළ පන්තියට ඒගොල්ලන්ගේ ජීවිතේ භුක්ති විඳින්න ආරිනෝ. බදුවලිනු බේරෙන්න ආරිනෝ. මේ තත්ත්වය යටතේ ඇත්තටම රජය ආරාධනය කරන්නේ කැරලිකාරී තත්ත්වයක් රටේ ඇති කරගන්න. ස්ථාවර භාවයත් ඒකලාම ඉවරයි. මම මගේ කතාව කෙටි කිරීමට මම මෙන්න මේ කාරණේ අවධාරණය කරනවා. මේ බහුකාර්ය බලකායේ අද ජීවන තත්ත්වය ඉතාම සෝචනීයයි. උන් අනාථ වෙලා රුපියල් 22,000ක හිඟන වැටුපක හිර වෙලා කරපු රස්සාවක් නැහැ, කුලීකාර ජීවිතයක් නැහැ. අන්තිමට රජේ රැකියාවේ රජේ වැටුපත් නැහැ. මේ අයට ස්ථීරත්වය ලබා දීලා රජයේ වැටු සමානව ලබා දෙන්න අපේ රජයේම චක්‍ර ලේකානුව නියමයක් තියෙනවා. නමුත් ඒක සිද්ධ වෙලා නැහැ. ඒකට උවමනා මුදල් ඉල්ලුවාම භාණ්ඩාගාරය කියනවා මුදල් නැහැ කියලා. මෙවැනි තත්ත්වයක් යටතේ මේ බෞකාර්ය සාධක බලකායේ අද අනාථ වී ඉන්න මේ තරුණ තරුණියන්ව රැක ගැනීමට බේරා ගැනීමට යම් පියවරක් ගන්න. එහෙම නැත්නම් හැම පුරාම ලංකාවේ මේ ඉදිරියේ මතුවිය හැකි භයානක කැරලිකාරී තත්ත්වයට අවශ්‍ය මිනිස් බලය රජය විසින්ම සම්පාදනය කරන බව රජය මතක තියාගත යුතුයි. මම අවසාන වශයෙන් කැමති මතක් කරන්න මේ ආණ්ඩුවට අපි ටයිම් එකක් දීලා රනිල් මහත්තයාට වැඩ කරන්න ඉඩ දීලා අපි ටිකක් බලන් ඉමු කියන්න මොලෑස්ති බලන් ඉන්න. නමුත් මේ රටේ දේශීය සම්පත් විදේශික ධනවතුන්ට පාවා දෙන තුරු වැඩ කරන ජනතාව මරු වසඟයට පත් කරන තුරු අපි බලා සිටිය යුතුද? පවුල් 168න් පවුල් 140ක් අද දුප්පත්කමේ මායිමට ළඟා වියෝ ඊට යටින් ඉන්න කාලය තුල ඔවුන් මන්ද පෝෂණය නිසා විවිධ රෝගවලට ගොදුරු වී නියනතුරු අපි බලා හිටිය යුතුද? මේ ප්‍රශ්නය විමසමින් මේ රජයේ මේ අයව අපි පරාජය කළ යුතු බව කියමින් මාන්නයනවේ.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ෆයිසල් කාසිම් ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
බිස්මිල්ලාහි රහ්මාන් රහීම්. සභකේ තලමිදාංගම් තලවලවරුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතියාහි තනது நிதி அமைச்சர் என்ற வகையில் 2023 ஆண்டுக்கான வரவு செலவு திட்டத்திலே எமது கருத்தை தெரிவிப்பதில் நான் மகிழ்ச்சி அடைகிறேன். இந்த வரவு செலவு திட்டம் கூடுதலான வரி மூலம் நாட்டின் வருமானத்தை பெறுவதற்குரிய ஒரு வரவு செலவு திட்டம். 6 ஆட்சிக்கு வந்தாலும் இந்த முறையினைதான் நாட்டை ஆள வேண்டும். காரணம், எமது வெளிநாட்டிலே கடன் வாங்குவது நிறுத்தப்பட்டதன் காரணமாக நாங்கள் உள்நாட்டிலேதான் எமது வருமானத்தை தேடிக்கொள்ள வேண்டிய காலகட்டத்திலே நாங்கள் இருக்கின்றோம். இருந்தாலும் இந்த வரவு செலவு திட்டத்திலே முக்கியமாக கரையோர மாவட்டத்தில் வாழ்கின்ற மீனவர்களுக்கு கிட்டத்தட்ட 6 பில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டிருக்கின்றது. இருந்தாலும், அதாவது வீதி புனரமைப்பதற்காக 373 பில்லியன் ரூபாய்கள் ஒதுக்கப்பட்டிருக்கின்றன. இவை ரெண்டும் ஒப்பிட்டு பார்க்கும் போது நாடு இன்று இருக்கும் நிலையிலே இவ்வாறான ஒரு வீதி அபிவிருத்தி எங்களுக்கு அவசரமா தேவையா என்ற கேள்வி நாங்கள் கேட்க தேவைப்படுகின்றது. ஆகவே இன்று அரசாங்கம் ஜனாதிபதி அவர்கள் அன்று கூறியிருந்தார் மீனவர்களுக்குரிய மன்னனை நிவாரணத்தை தருவதாக கூறியிருந்தார். இதுவரைக்கும் இது சம்பந்தமாக ஒன்றும் ஒரு செய்திகளும் கூறப்படவில்லை. ஆகவேதான் இந்த வரவு செலவு திட்டத்திலே மீனவர்களுக்குரிய அதாவது மண்ணெண்ணெய் மானியம் கொடுப்பதை நாங்கள் உடனே, அதாவது மண்ணெண்ணெயை மீனவர்கள் மட்டுமல்ல பெருந்தோட்ட மக்களுக்கும் சேர்த்து, அதுபோன்று விவசாயிகளுக்கும் சேர்த்து இந்த நிவாரணத்தை கொடுக்க வேண்டும் என்று உயர் பாராளுமன்றத்தில் நாங்கள் கேட்டுக்கொள்கின்றோம். அதுபோன்று நிலையான வருமானம், நிலையற்ற வருமானம் உள்ள மக்கள் இன்று அவருடைய வாழ்க்கை செலவு உயர்ந்து கொண்டு செல்கின்றன. இதற்கும் இந்த வரவு திட்டத்திலே ஒன்றும் குறிப்பிடப்படவில்லை. இருந்தாலும் எங்கள் வரி மூலம் அரசாங்கம் செய்யப்போகும் அபிவிருத்திகள், இந்த வேலை திட்டங்களை இந்த மக்களுக்கு சேர வேண்டிய ஒரு காலகட்டத்திலே நாங்கள் இருக்கின்றோம். ஆகவே அரசாங்கம், அதாவது நிலையற்ற வருமானம் உள்ளவருடைய வாழ்வாதாரத்தை உயர்த்த வேண்டும் என்று நாங்கள் கேட்டுக்கொள்கின்றோம். நேற்று இந்த பாராளுமன்றத்திலே, அதாவது அமைச்சர் பிரதி அமைச்சர் நிரும் அமனுகம அவர்கள் ஒரு கருத்தை கூறிய கண்டோம். இன்று நாட்டுக்கு தேவையானது அபிவிருத்தி. இன்று நாட்டுக்கு அபிவிருத்திக்கு நாங்கள் எவ்வாறு செய்யலாம் என்றால், எங்களுடைய உள்ள காணிகளை வெளிநாட்டுக்கு முதலீட்டாளருக்கு நாங்கள் கொடுப்பதன் மூலம் அந்த அபிவிருத்தி செய்வதற்கு இருக்கும் தடங்கள் என்ன என்று பார்க்கும்போது, கிட்டத்தட்ட நான் நினைக்கின்றேன் 10 அமைச்சர்களுக்குரிய அதாவது அவருடைய அதிகார, அதாவது அவருடைய பெர்மிஷன் எடுக்க வேண்டிய கட்டம் இருக்கின்றது. நான் ஒரு உதாரணத்தை கூற வேண்டும். என்னுடைய நண்பர் அவர்கள், அதாவது ஒரு சூரிய சக்தி ஒரு ப்ரொஜெக்ட் செய்வதற்காக இன்று ஒரு வருடமாக தனது காணியை பெறுவதற்கு அழைத்து செல்கின்றார். ஆகவே நாங்கள் கூறும் கருத்து என்னவென்றால், இன்று இங்கு கூறப்பட்டிருக்கும், அதாவது சென்ட்ரல் என்வயர்மெண்டல் டிபார்ட்மெண்ட், ஃபாரஸ்ட், வைல்ட் லைஃப், வெல்யூஷன், அதாவது கோஸ்டல் கன்வென்ஷன் டிபார்ட்மெண்ட், இரிகேஷன், வாட்டர் ரிசோர்சஸ் டிபார்ட்மெண்ட், எக்ரிகல்ச்சர், பிரதேச சபா அண்ட் ப்ரொவின்சியல் கவுன்சில், இவர்களுடைய அந்த அப்ரூவலை எடுப்பதற்கு இவர்கள் கஷ்டப்படுகின்றார்கள். இடத்தை பெறுவது கஷ்டப்படுகின்றார்கள். ஆகவே நான் கூறும் என்னுடைய அபிப்பிராயம் என்னவென்றால், அதாவது ஒவ்வொரு மாகாணத்திலும் உள்ள செயலாளர் அவர்கள் அந்த மாகாணத்திலே உள்ள காணிகளை இனங்கண்டு அவர்களே இந்த 9-10 அப்ரூவலையும் எடுத்துக்கொண்டு பிஓஐ கொடுப்பதன் மூலம் பிஓஐ செய்யப்படப்போகின்ற ஒன் ஸ்டாப் அதாவது காரியாலயத்திலே வேண்டிய எந்த வேண்டிய ஒரு முதலீட்டாளர் சென்று அங்கு அவர்கள் அதை பார்வையிட்டு அதன் மூலம் அவர்கள் அந்த வேலை திட்டத்தை செய்யக்கூடிய மிக விரைவில் செய்யக்கூடிய திட்டத்தை நாங்கள் காணலாம். உதாரணமாக இன்று நாங்கள் கூறப்போனால், மடகாஸ்கர் ஆப்பிரிக்கா நாட்டிலே மடகாஸ்கர்லே இவ்வாறான ஒரு திட்டத்துக்கு அரசாங்கம் இதுபோன்ற எல்லா அப்ரூவலையும் எடுத்து வைத்துக் கொண்டு அவர்கள் கூப்பிடுகின்றார்கள் முதலீட்டாளர் வரும்படி. ஒரு மாத காலத்துக்குள் அவர்கள் அதுக்குரிய வேலை திட்டத்தை செய்து கொடுக்கின்றார்கள். அப்படியா இருந்தால் எவர் இலங்கைக்கு, அதாவது முதலீட்டாளர்கள் இலங்கைக்கு வருவார்களா, இல்லை மற்ற மடகாஸ்கர் நாடுக்கு போவார்களா என்று நாங்கள் சிந்திக்க வேண்டியிருக்கின்றது. இவையைத்தான் அமைச்சர்கள் யோசிக்க வேண்டிய இடம். ஏனென்றால் இன்றைக்கு இவ்வாறான அபிவிருத்தி விஷயமாக வருகின்ற முதலீட்டாளர்கள்
காலை அவசான் கரு வந்துமா
வினாடி வினாடி, அதாவது முதலீட்டாளர்கள் இன்று அவர்கள் இன்று பணம் பறிக்கப்பட்டு கமிஷன்ல பறிக்கப்பட்டு ஒன்றும் செய்ய முடியாத நிலையில் அவர்கள் நாட்டை விட்டு சென்ற காலத்தில் நாங்கள் காணுகின்றோம். ஆகவேதான் எங்களுக்கு நிறைய பேசியிருந்தாலும் நேரம் காரணமாக இந்த சப்ஜெக்ட் முடிக்கின்றேன். ஆகவேதான் நாங்கள் அரசாங்கத்தை கேட்டுக்கொள்கிறேன், இந்த ஒன் ஸ்டாப் ஷாப் என்ற இயக்கத்திலே நேற்று அமைச்சர் கூறினார், அவர் நான் சொல்லப்பட்ட அமைச்சுக்குரிய டிஜியை கொண்டு வந்து வைத்து கதைப்பதாக கூறியிருந்தார். அப்பால் செய்வதை விட ஒவ்வொரு டிஸ்ட்ரிக்ட் செக்ரட்டரி அவர்களே இந்த அதிகாரத்தை எடுத்துக்கொண்டு வந்து ஒன் ஸ்டாப் ஷாப்பில் கொடுத்துக்கும் போது மிகவும் இலவாக ஒரு மாத காலத்துக்குள் இவர்களுக்கு அபிவிருத்திக்குரிய அந்த அதிகாரத்தை கொடுக்கலாம் என்று கூறிக்கொண்டு விடைபெறுகிறேன். நன்றி.
பூமி சுதிகர் வந்துமாட்ட மீளாங்கட்ட ගරු අනුරාධ ජයරත්න මහත්මයා ඔබතුමාට විනාඩි 13ක කාලයක් ලැබෙනවා.
සුතේ ගරු මුල්ලා සම්රුඩ ගරු මන්ත්‍රීතුමනි, වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අද දිනේදී 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරන අවස්ථාව මම හිතන්නේ මේ රටේ දරුණු බාධක ප්‍රශ්න අභියෝග ගණනාවකට මුහුණ දෙන අවස්ථාවක්. මේකෙදි කලින් කතා කරපු විවිධ අදහස් උදාස ඉදිරිපත් කරපු බොහෝ දෙනෙක් අපි දැකපු කාරණාවක් තමයි මේ අයවැය පිළිබඳ කරපු සමහරක් විවේචන. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ හැම අවස්ථාවකම ජනතාවට අපි කල්ලි දෙක තුනකට බෙදිලා විවිධ අවස්ථාවල අපි සතුටු කරන්න ගිහිල්ලා ආණ්ඩු පක්ෂයට අභියෝග කරලා විපක්ෂය ඊට වැඩිය ජනතාව සතුටු කරලා විපක්ෂය සතුටු කරාට වැඩිය ඊළඟ වතාවේ ආණ්ඩු පක්ෂය ආයෙ සතුටු කරන්න ගිහිල්ලා ඒකේ පළ විපාක සියල්ල අපිට භුක්ති විඳින්න පුළුවන්කම ලැබුණා. ආරම්භයේදී ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු සංඛ්‍යාලේඛනවලත් අපි දැක්කා. එතුමා සංසන්දනය කරනකොට 1995 වියට්නාමයේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.3යි, අපේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.1යි. හැබැයි 2021 වර්ෂයේ වෙනකොට අවුරුදු 16ක් යනකොට අපි 2.1ක තිබිච්ච සංචිත ප්‍රමාණය 3.1යි, හැබැයි වියට්නාමයේ සංචිත ප්‍රමාණය 109.4යි ඩොලර් බිලියන. එතකොට අපි රටක් හැටියට අපි කොතෙන්ටද ගියේ කියන කාරණා පිළිබඳ මීට වැඩිය විග්‍රහ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකෙදි තව කෙනෙකුට අපි ඇඟිල්ල දික් කරගෙන තව කෙනෙක් කරපු ප්‍රතිපත්ති ටික විවේචනය කරලා හැබැයි අපි මාරුවේ මාර්ග මේ සියලුම දෙනා විවිධ කාලවල විවිධ වකවානුවල රට හැටියට පාලනය කරලා ගත්ත තීන්දුව තීරණවල ප්‍රතිඵල හැටියට තමයි රට අද මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා නම් මේ රට මේ තැනට තල්ලු වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ වගකීම එක හා සමානව බාර අරගෙන අද හෝ දැන් හරි මේක නිවැරදි තැනට පෙළගස්සන එක තමයි අපි සියලු දෙනාගේ වගකීම බවට පත් වෙන්නේ කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ. අද අයවැය මේ අසීරු අවස්ථාව ඉදිරිපත් කරන වෙලාවේදී විශේෂයෙන් අපි දැක්කා පවුල් ලක්ෂ 17කට 5000ක තිබිච්ච සමෘද්ධි දීමනාව 7500යි. ඒ වගේම පොරොත්තු ලේකන ඉන්න සියලුම දෙනාට රුපියල් 5000ක දීමනාවක්. වැඩිහිටි ආබාධිත දීමනාව රුපියල් 1500ක් අප්‍රේල් දක්වා. එතකොට මේ වකුගඩු රෝගීන් ඇතුළත්ව හැබැයි මේ සමස්ත මුදල ඇවිල්ලා බිලියන 852යි. මුළු රාජ්‍ය ආදායමේ 10.8%. මුලාසරුඬ ගරු මන්ත්‍රීතුමනි, අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද රට හැටියට අපි මොන විදියට අපි වෙනස් කළ යුතුයි කිව්වත් මාර ප්‍රතිහාරයක් පාලා මේක එක රැයකින් එක ෂණිකෙන් මේ කාරණා අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ රජයේ හැටියට වගකීම ගත යුතු ඒ පෞල් ටික පිළිබඳව ඒ අපි සහයෝගයේ ශක්තිය එකතු කළ යුතු පෞල් පිළිබඳව අපිට අමතක කළා රට හැටියට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි එක පැත්තකින් ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපි මේකදී යෝජනා කරනවා මේ සමෘද්ධි පෞල් ඇතුළු මේ සියලුම සහනාදාන දෙන පෞල් ප්‍රමාණය ගත්තාම 157ක්. රටකින සමස්ත පෞල් ප්‍රමාණය 157කට ආධාර කරලා රටක් හැටියට අපිට ඉදිරියට කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක බරපතල ගැටලුවක්. ඒ නිසා අපිට අද පුළුවන් නම් මේ සමෘද්ධි දාපියා අපි හුරු කරන්නේ 3000ක මාසික දීමනාවෙන් ඒ මාසේ ජීවත් වෙන්න නම් එතෙන්ට නෙවෙයි අපි රටක් හැටියට ගමන් කළ යුතුව තියෙන්නේ. අපි 3000ක දීමනාවක් දෙනවා නම් ඒක මාස 6 වේවා, අවුරුද්ද වේවා, අවුරුදු 2 වේවා මේ පෞල් ප්‍රමාණය අපිට පල්ලෙහාට ගෙන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. හැබැයි මේ ආරම්භයේ ඉඳලා අපි හැමදාම පෞල් ප්‍රමාණය වැඩි කරගෙන ගිහිල්ලා අද වෙනකොට මුළු රටේ පෞල් ප්‍රමාණය 157කට මොන ආණ්ඩුව ආවත් නිකන් කන්න දෙන තැනට අද මේ රජය පත් වෙලා තියෙනවා. ඒක මේ රජය වේවා, හෙට මොන පම්පෝර ගැහුවත්, සජිත් ප්‍රේමදාස මහත්තයා බලය ගත්තත්, එතුමට කරන්න වෙන්නේ විපක්ෂ නායකතුමාටත් මේ කෙලියම තමයි. හැබැයි අපි අද හරියට මේක වෙනස් කරේ නැත්නම්, මීට අවශ්‍ය වෙන ප්‍රතිපත්ති ටික වෙනස් කළා රට නිවැරදිතන්ට පෙළ ගැස්සුවේ නැත්නම් අපි මොන කතන්දර කවුරු කොහොම කතා කරත් ආයෙත් එකම විදියට අරගෙන ගිහලා මේ රට නැවත අගාධයකට තල්ලු කරන්නයි අපි සියලු දෙනාටම සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා සාමාන්‍ය අපි මේ ඉදිරිපත් කරන කතන්දර වලට එහා ගිහිල්ලා රටක් හැටියට මේ රටේ මොකද මේ සමස්ත අයවැය ලේඛන ඉදිරිපත් කරපු ජනාධිපතිතුමාගේ අයවැය ලේඛනයේ සතුටු වෙන ප්‍රමාණය අඩුයි. ඒක ඇත්ත. හැබැයි බොරුවට මේ රටේ ජනතාව සතුටු කර කර පොහොර ටික අරගානට දෙන්න පුළුවන් මේ කාරණාව අපිට ඉඩම් ටික මේ විදියට පරිපාලන මේ ඉඩම් ටික ලබා දෙන්න පුළුවන් මේ බොරු කාරණා සියල්ල අපි අමතක කරලා අද අපි ගත්තොත් එහෙම හරියටම ඇමරිකාවේ තියෙන තෙල් ලීටරයක සංසන්දන කරොත් අපි ඒ හා සමානව ඉන්නවා. හැබැයි අපි දැන් අවුරුද්දකට එකමාරකට කලින් ගත්තොත් එහෙම අපි 3-1ක වියදමකට තෙල් ලීටරයක් ගත්තා. එතකොට ලෝකයේ අච්චර තෙල් සමාගම් තියෙන රටකටවත් දෙන්න බැරි ගානකට අපි තෙල් ටික ලබා දීලා අවුරුදු 5ක් 10ක් ඒ බර රැම එනපත් වෙන ප්‍රජාවක්ම කරගහලා ජනතාවට බොරු මතයක් ගොඩනගලා
රටක් හැටියට අපි බරපතල අර්බුදයකට අගාධයකට අරගෙන ගියේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා අද විශේෂයෙන් අපි සිහිපත් කරන්න ඕනේ මේ අයවැය ලේඛනය පිළිබඳ සතුටින් කතා කරන ප්‍රමාණය අඩුයි කියන්නේ අපිට රජයේ හැටියට සතුටු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි විපක්ෂයේ සතුටු කරන්න නෙවෙයි, ජනතාව සතුටු කරන්න නෙවෙයි. රට හරිතැනට අරගෙන ගියොත් කවදා හරි දන්න දවසක ජනතාවේ සියලු දෙනා කියයි නිවැරදි තීන්දුව తీරන ගත රජයක් බවට පත් වෙයි. ඒ නිසා ඒක තමයි අද දවසේදී අපිට අවශ්‍ය කරන්න කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අධිකරණ විශේෂ අධාල රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ගලු මූල් දාසන රුඩ ගරු මන්ත්‍රීතුමනේ අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. අපි මේ අපේ තියෙන අපි ගේන විවිධ වූ ප්‍රතිපත්තීන් පිළිබඳ අපි දීර්ඝ කාලිනව කතා කරා. මූල්‍යම පිළිබඳ හැසිරීම පිළිබඳව අපි කතා කරා. හැබැයි එතරින් එහාට ගිහිල්ලා පහුගිය දවස්වල අපි කියනවා 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. නිකමෙට ඔබතුමාලා අරගෙන බලන්න 2010 අවුරුද්ද වෙනකොට අපි කියනවා 18 වෙනි විවස් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. අපි ජනාධිපතිතුමාගේ බලතල වැඩි කරන්න ඕනේ කියලා මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් අත උස්සලා ඒක සම්මත කරනවා. 3-2 බහුතරයකින්. ඊට පස්සේ 2015 වෙනකොට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියනවා. අපි ඒකදී කියනවා නැවත වාරයක් මේ රටේ විධායකයාගේ ජනාධිපතිවරයාගේ බලතල අපි අඩු කරන්න ඕන කියලා. ඊට පස්සේ 2020 අවුරුද්ද වෙනකොට අපි නැවත වාරයක් 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවා. ඒකෙදී අපි නැවත වාරයක් ජනාධිපතිවරයාගේ බලතල ටික වැඩි කරනවා. 21 ගෙනවා. ඒක සම්මත නොවුනට නැවත වාරයක් 22 වෙනි සංශෝධනයට ඉදිරිපත් කළ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි නැවත වාරයක් ජනාධිපතිවරයාගේ බලතල කපාදු කරනවා. හැබැයි මේකෙදී 22 පිළිබඳ තර්කයක් නැහැ. 22 සාධනීය කරුණු ගණනාවක් තියෙනවා. මහ බැංකුව අධිපතිවරයා පත් කිරීම, දිත්ව පුරවැසිභාවය පිළිබඳ මේ ගන්න තීන්දුව තීරමල් කිසි තර්කයක් නැහැ. 22 සාධනීය කරුණු ගණනාවක් තියෙනවා. හැබැයි අපි මතක තියාගත යුතු කාරණාව තමයි රටක 2010 අවුරුද්ද 2022 වෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එකම කාරණා වෙනුවෙන් අපි සංශෝධන හතරක් ඉදිරිපත් කළා තියෙනවා. අපි බොහෝ සහිත මේ පාර්ලිමේන්තු නියෝජනය කර අපේ මන්ත්‍රීවරුන්ව මේ හතරටම අත උස්සලා තියෙනවා. මෙහෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් උදේ හවස සංශෝධනය කරනවා නම් අවුරුදු 12ක කාලයකට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකම කාරණා වෙලා සංශෝධන හතරක් ගේනවා නම් මේ සංශෝධන හතරක් ගේනවා කියන හැම අවුරුදු තුනකටම සැරයක් ජනාධිපතිවරයා විධායකයේ අතර තියෙන හැප්පීමක් තමයි අපි ජාත්‍යන්තරයේ මේ රටේ ඉන්න ව්‍යවසායකයන්ට මේ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ට මේ රට දියුණු කරන ආයෝජනය කරන සියලුම දෙනාට අපි පෙන්වන්නේ වෙන මොනවත් නෙවෙයි මේ රටේ විධායකයේ ව්‍යවස්ථාදායක අතර තියෙන ගැටණය 22 පිළිබඳ තර්කයක් ඉදිරිපත් කිරීම නෙවෙයි. හැබැයි මේක එළියට දකින එළිය දකින ඒ චිත්‍රයේ රටට සුබවාදී නෙවෙයි කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ ගරු මූලස්ස රුඩ ගරු මන්තු මේක තමයි ඇත්ත. අපි මූලික સિદ્ધාන්ත ඉගෙන ගන්නවා. නීතිය අපි මූලික સિદ્ધාන්ත ඉගෙන ගන්නවා. මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ පුළුවන් තරම් වෙන් වෙන්ම කටයුතු කරමුට තමයි රට සාධනීය තැනකට ගෙනියන්නේ ස්වාධීනව කටයුතු කරපු විදියට එකින් එක ගැටෙන නැතුව ඒ විවත ව්‍යවස්ථාදායක විධායක අධිකරණය කියන එක එහෙම වෙන්ව කටයුතු කරන වෙනුවට අපි හැම අවුරුදු තුනකම අපි දකිනවා මෙතන ඉන්න ව්‍යවස්ථාදායක විධායකයාගේ බලතල ටික කපාදු කරනවා. විධායකයා උත්සාහ කරනවා මේක විසිරුව හරින්න විධායකයාට හොඳ නැත්තම්. ඉතින් මොන ප්‍රතිපත්ති ටිකක් අපි රාමුව තුල හැදුවත් අපි මොන ප්‍රතිපත්ති හදලා ආයෝජ්‍යකව ටික ආකර්ෂණය කරගන්න හැදුවත් රටේ අවසාන ඉඩම් බලතල ටික තියෙන විධායකයාගේ බලතල මේ විදියට උදේ හවස කපාදු වෙනවා නම් ආයෝජ්‍යකව මේ රට දෙයිද? අපි වෝටර් සෙජ් වගේ අපි විවිධ ආයතන ටික දුන්නා. අපි පෞද්ගලීකරණය කළ යුතු යම් ආයතන කරා. අපි රජයක් හැටියට අපි හැමදාම ව්‍යාපාරිකයෝ නෙමෙයි. රජයක් හැටියට අපිට හැමදාම ව්‍යාපාර කරන්න බෑ. ඒකට හොඳ ව්‍යවසායකයෝ ඉන්නවා. ඒකට හොඳ ව්‍යවසායකයන් අපි මේක බාර දෙන්න ඕනේ. හැබැයි එහෙම දීපු හැම ව්‍යවසායකයෙක්ගෙම විවිධ ආණ්ඩු ටික කරලා තියෙන වෙන මොනවත් නෙමෙයි. නැවත වාරයක් ඒ බාර දීපු එක නැවත වාරයක් රජයට පවර ගැනීම. එහෙම කරාම අපිට ආයෝජ්‍ය ටික එයිද? ඒ නිසා විශේෂයෙන් අපි ව්‍යවසායදායක මේ පාර්ලිමේන්තුවට හැටියට අපි තීරු ගන්න ඕනේ. අපි අත උස්සලා උදේ හවස වෙනස් කරන ප්‍රතිපත්තීන් ටික අපි අත උස්සලා උදේ හවස විවිධ විදියට ගෙන මතවාද අදහස් සියල්ල මේ රටේ හෙට දවස් වෙනුවෙන් බලපාන නිසා අපේ කලමනාකරණයේ තියෙන ගැටලු නිසාම නෙවෙයි මේ තියෙන විදේශ සංචිත ප්‍රමාණය 3.1කට වැටෙන ආයෝජකයෙක්ෙන් නැත්තම් රටක් සැලසුම් කළ අවුරුදු 5කට කරන ආයෝජන ටික එහෙම නැත්තම් කරන වියදම් ටිකට අවශ්‍ය ප්‍රතිඵල ටික ලැබෙන්නේ නැත්තම් ඒ ලැබෙන්නේ නැති වෙන්නේ හේතුව තියෙන්නේ අපි අතර තියෙන මේ විවිධ රජයන් ඒ කරපු කණ්ඩායම් අතර පමණක් නෙවෙයි අපි එකිනෙකා අතර තියෙන මේ ඝට්ටනය බරපතල විදියට බලපාලා තියෙනවා කියන එක විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා අපි අද මේ කතා කරන මොහොතේ හරි අපිට පුළුවන් නම් එක මතවාදයකට එක වැඩපිළිවෙලකට ඇවිල්ලා කටයුතු කරන්න මම හිතනවා ගරු මූලස්සෝ රුඩ ගරු මන්ත්‍රීතුමනි ඒක තමයි අපි කළ යුතුව තියෙන්නේ. ඒ වගේම මේ ගරු සභාව විශේෂ කාරණාවක් වෙනුවෙන් අවධානය යොමු කරවන්න ඕනේ. ඒ තමයි ගරු මූලස්සෝ රුඩ ගරු මන්ත්‍රීතුමනි තක්සේරු දෙපාර්තමේන්තුව. මේ තක්සේරු දෙපාර්තමේන්තුව මේ රටේ ප්‍රධාන වශයෙන්ම ඉඩම් බදු දීම එවගේම ඉඩම් හා රජයේ ගොඩනැගිලි කටයුතු පිළිබඳ මාසිකව වාර්ෂිකව කුලියට ලබා දීම එවගේම ඉඩම් පුද්ගලික පාර්ශ්වය හා වෙනත් ආයතන වලට බැහැර කිරීම වගේ විවිධ කාර්යවල තක්සේරු ටික සකස් කිරීම ඒ සියලු කාර්ය ටික පැවරෙනවා තක්සේරු දෙපාර්තමේන්තුවට එදා 1972 වර්ෂය වෙනකොට එන්.එම්. පෙරේරා මැතිතුමා මේක මුදල් අමාත්‍යාංශයට යටතට පවරගන්නේ භාණ්ඩාගාරයට අවශ්‍ය මුදල් ටික ඉපයීමට ඔය සුරාබදු විතරක් නෙවෙයි රේගුව පමණක් නෙවෙයි අපි කියන විවසායකයන්ගේ මේ රටේ ජනතාවගේ බදු ටික අය කිරීම ආදායමට හරියන බදු ටික අය කිරීම පමණක් නෙවෙයි මේ තක්සේරු දෙපාර්තමේන්තුව නියම විදියට අපි කාර්යක්ෂම කරන්න පුළුවන් නම් අද තියෙන ලිපිගොනු ටික තක්සේරු කරන්න නැතුව කිසිම අය කිරීමක් කරන්න බෑ අවුරුද්දකට එවැනි තක්සේරු ලිපිගොනු යවල වෙලා කොච්චර ලිපිගොනු ප්‍රමාණයක් තියෙනවද තක්සේරු කරගන්න බැරුව එතකොට රජයට ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අපිට මේකෙන් අනිත් පැත්තෙන් අහිමි වෙලා තියෙනවා ඒ නිසා මම විශ්වාස කරනවා අපිට පුළුවන් නම් මේ ආදායම් උපයා ගැනීමට තියෙන මාර්ග ටික නැවත වාරයක් අපිට ශක්තිමත් කරන්න
තව විනාඩි දෙකක් කාලයක් පමණ
බලන්න ඒ වෙනුවෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ ඒකේ වෘත්තීය සේවක සංඛ්‍යාව වැඩි වෙන්න ඒ වගේම තාක්ෂණික ධාරිතාවය වැඩි වෙන්න අනිත් පැත්තෙන් ඉඩම් රජිස්ටර් කාර්යාලය මේකට සම්බන්ධ කරන්න හිමිකම් උපුල යපදිංචි කිරීමේ ක්‍රියාවලිය මේකට ඒකාබද්ධ කරන්න එහෙමත් නැත්නම් ඒ තොරතුරු දත්ත ලැබෙන ක්‍රමවේදය සකස් කරන්න ඒ නිසා අපි යෝජනාවක් හැටියට කරනවා කර මුලාසෝරුඩ කර මන්ත්‍රීතුමනි මේකට කොමිෂමක් හරිපත් කරලා මේ තක්සේරු දෙපාර්තමේන්තුව තියෙන අඩුපාඩු ටික හොයලා මොකද මේ රජයට ගෙවන්න බලාගෙන ඉන්න ආදායම් ටික රජයට ලැබෙන්න තියෙන ආදායම් ටික මහා බාඩ ගණ්ඩාගාරයට එකතු වෙන්න තියෙන ආදායම් ටික එකතු කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි සූදානම් කිරීම සඳහා අවශ්‍ය යෝජනාවක් මේ පාර්ලිමේන්තුවේ ගොඩනැගිය යුතුයි කියන අපි විශ්වාස කරනවා ඒ වගේම තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ පාලන හා තක්සේරු උපාධිය හදාරපු පිරිසගෙන් 1972 ඉඳලා ඒ කරපු ප්‍රමාණය 17000ක් ඉන්නවා හැබැයි 10%ක්වත් අද වෙනකොට මේ තක්සේරු දෙපාර්තමේන්තුවට බදවගෙන නැහැ. එහෙමනම් අද අපේ දැනුම ලබාගත්ත ඒ වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් විශාල පිරිසක් අපේ ඉඳිද්දී ඒ කිසිම කෙනෙක්ගේ අවශ්‍ය ප්‍රයෝජන අපි ලබා ගන්නේ නැතුව අපිට ආදායම් ලබා ගන්න පුළුවන් ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා කියන එක මේ වෙලාවේදී ශ්‍රීපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි ගරු මුලාසන රුඩ ගරු මන්ත්‍රීතුමනි අපි අවසාන වශයෙන් මේ රජයේ හැටියට අපේ වියදම තියෙන රුපියල් බිලියන 3415ක්. ඒ වගේම අපේ වියදම තියෙන රුපියල් බිලියන 5820ක්. එතකොට අපේ මෙවර අයවැය හිඟේ තියෙන රුපියල් බිලියන 2405ක්. එහෙමනම් මේ ඉලක්කය තවදුරටත් අපේ ආදායම් වියදම් අතර මේ තියෙන පරතරය ගලප ගන්න වැඩපිළිවෙලකට අපි යා යුතු වෙනවා. මොන 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 කතන්දර අපි කිව්වත් අපිට අත්‍යවශ්‍ය කාරණා ටික අයින් කරලා මේ අනවශ්‍ය තියෙන වියදම් සියල්ල අපි අඩු කරගෙන අවශ්‍ය වැඩ පිළිවෙල හැදුවේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට අපිට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකෙදී බොහෝ විට අද බදු අය කිරීම බදු ගෙවීම පිළිබඳ විවිධ කණ්ඩායම් කතා කරාට සමහර අපි ඉන්නවා අපි දන්නවා නීතිච්චවරුයි.
කාලය අවසන් කරමු.
මිලියන 10 15 බදු ටික ගෙවී සමහර වෙලාවට එක නඩුවට අය කරන පිරිස් ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා, ගුරුවරු ඉන්නවා. මෙහෙම අරගෙන හැබැයි කොච්චර ආදායම් බදු ගෙවන්නේ කියන එක පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. හැබැයි මේ සියලු දෙනා ආදායම් බදු නොගෙව්වට පාරට බහිනකොට පාර කාපට් වෙන්න ඕනේ. ස්විච් එක දානකොට ලයිට් එක පත් වෙන්න ඕනේ. ටැප් එක කරනකොට වතුර එන්න ඕනේ. එහෙම තමයි මේ කණ්ඩායම විශ්වාස කරන්නේ. හැබැයි මේ සංකල්පය වෙනස් කරන්නේ නැතුව අපිට රටක් හැටියට යන්න පුළුවන් කමක් නැහැ. අද පත් වෙච්ච සියලු ආණ්ඩු ටික උත්සාහ කරා විශ්වවිද්‍යාල ටික පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාද, ඒක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාද, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාද. හැබැයි මේ සියලු දෙනා අසමත් වුණා. අනිත් පැත්තෙන් සූර්ය පැනල ටික හැම වහලක්ම තම සවිකරණක සියලු ආණ්ඩු කතා කරා. හැබැයි අපි සියලු ආණ්ඩු ටික අසාර්ථක වුණා. එහෙමනම් මේක දෙපැත්තට අපි බැනගෙන කතා කරගෙන වැඩක් වෙන්නේ නැහැ. අපි මෙතනින් එහා ගියපු ප්‍රශ්නයක් තියෙනවා. මේක පරිපාලන විදියට රාජ්‍ය නිලධාරී අපි සියලු දෙනා අතර යම් කිසි ගැටලුවක් තියෙනවා. එහෙනම් ඒක නිවැරදි නොකරගත්තොත් රට හැටියට ඉදිරියට යන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය විසඳුමයි අපි හදන්න ඕනේ කියන එක සිහිපත් කරවේ. මම නියත වෙනවා. බොහොමත් ස්තුතියි.
ස්තුති කරව මන්ත්‍රීතුමාට. ඊළඟට ශාන් විජේලාල් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
මූලස්සනාර උඩ ගරු මන්ත්‍රීතුමනි. අද දවසේ පසුගිය 14 වෙනිදා මේ ගෞරවනීය සභාවට මුදල් අමාත්‍යවරයා හැටියට ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා ඉදිරිපත් කරපු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදෙදී ඒ පිළිබඳව වචන ස්වල්පයක් කතා කරන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සාමාන්‍ය අයවැය ලේඛනයකදී ඒ රටේ පවතින ආර්ථික සහ මූල්‍යමය තත්ත්වයන් පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරලා ඒ පිළිබඳව ඉදිරි වසරේ විසඳුම් යෝජනා ඉදිරිපත් කරන ලියවිල්ලකට අනුමැතිය ලබා ගැනීම තමයි අයවැය ලේඛනයක් තුළින් ප්‍රධාන වශයෙන් සිද්ධ වන්නේ. සාමාන්‍යයෙන් අයවැය ලේඛනයක් ඉදිරිපත් වුණාම ආණ්ඩු පක්ෂය වෙනුවෙන් කතා කරන හැම දෙනාගේම වගේ මතය වෙන්නේ ඒ වතාවේ තමයි ඉදිරිපත් වුණු හොඳ අයවැය කියලා. විපක්ෂයෙන් කතා කරන බොහෝ දෙනා දරන මතයක් වෙන්නේ අයවැය තිබෙන නරක පැත්ත ගැන ඇතිවන දුර්විපාක ගැන කතා කරා. නමුත් අද පවතින තත්ත්වයන් පිළිබඳව මධ්‍යස්ථව කල්පනා කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට අපි මේ ගැන බලන්නේ මැදින්. මොකද ඉදිරිපත් කළ අයවැය ලේඛනය තුළ ඉදිරිපත් කළ කාරණා යථාර්ථයක් බවට පත් කරන්නට එය ක්‍රියාත්මක තත්වයට පත් කරන්නට පුළුවන් වේද කියන තත්වය අපි කල්පනාවට ගත යුතු වෙනවා. මොකද ගරු ජනාධිපතිතුමා පසුගිය අගෝස්තු මාසේදී අතුරු අයවැයක් ඉදිරිපත් කළා. දැන් ඉදිරිපත් කළ තිබෙන්නේ 2023 වර්ෂය වෙනුවෙන් අයවැය යෝජනා. ආණ්ඩු පක්ෂය නියෝජනය කළ බොහෝ දෙනාගේ මතය වුණේ මේ වකවානු ඉතාම දුෂ්කර අමාර්ථම වකවානුවක් නිසා එවැනි අවස්ථාවක ඉදිරිපත් කළ සාධනීය අයවැයක් හැටියට. හැබැයි අපි දකිනවා රටේ පවතින ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන ඒ පිළිබඳව අවධානයක් යොමු නොකරපු අයවැයක් හැටියටයි අපට මේ අයවැය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල අලමුදලක් බදු වැඩි කිරීම පිළිබඳවත් සම්පූර්ණ විශ්වාසය තබලා ඉදිරිපත් කළ අයවැයක් හැටියට දල වශයෙන් අපට මේක හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල අරමුදල පිළිබඳ දීර්ඝ කතාබහක් පසුගිය වකවානුවල සිදු වුණා. අද දවස වෙන විටත් ඉදිරි වසර 4 වෙනුවෙන් ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීම වෙනුවෙන් තමයි ආණ්ඩුව සියලු උත්සාහයන් දරන්නේ. ආණ්ඩුව පැත්තෙන් මේ ලැබෙන තත්වයන් ගැන බොහෝ සාධනීය ආකාරයට කරුණු ප්‍රකාශ කළත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තේ ඉදිරිපත් කරන කරුණු කාර්යස බැලුවාම අපිට ලොකු සෑහීමකට පත්වන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ අය ණය ලබා දීමේදී විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ලංකා ආණ්ඩුව පැත්තට ලොකු වගකීමක් පවරලා තිබෙනවා. අපි දන්නවා අපි ණය ලබාගත්තු ප්‍රධාන රටවල් අතර චීනය, ජපානය, ඉන්දියාව ප්‍රධාන වෙනවා. මේ අද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය සහ ඉන්දියාව ඉදිරිපත් කරන ප්‍රබල කොන්දේසියක් වන නිදහස් වෙළඳ ගිවිසුම් වලට අස්සම් කරන්නට කියන ඉල්ලීම අපි ඉටුකරුන් ලැබුවොත් මේ රටේ සුළු සහ මධ්‍ය පරිමාණ සියලු කර්මාන්ත ඉතාම අසරණ තත්ත්වයට පත් වෙනවා. එහෙම වුණොත් මේ තියෙන ආර්ථික තත්ත්වය තවත් ඉතාම උත්සන්න තත්ත්වයට පත්වීම අනිවාර්යෙන් සිදු වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. මොකද අපේ රටේ අයවැය ලේඛන ඉදිරිපත් කරන ඉතිහාසයේ මුදල් ඇමතිවරයෙක් හැටියට අය සහ වැය පරතරය අඩුම අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේ 1974 වසරේදී සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා හැටියට ආචාර්ය එන්.එම්. පෙරමැත්තුමා. ඊයින් පස්සේ බොහෝ අයවැය ලේඛනවල මේ පරතරය ඉතාම විශාලයක් තිබෙනවා. නමුත් මේ වතාවෙත් අපේක්ෂිත ආදායම් පිළිබඳව ඉදිරිපත් කරන ඉලක්කයන් දැස බලන විට ප්‍රායෝගිකව මේ ඉලක්කයන් සම්පූර්ණ කරගන්න පුළුවන් වේද කියන සැකය, අවිශ්වාසය, කුතුහලය අපි කාතුරලක් තිබෙනවා. ගරු මූලාසනාරුවල මන්ත්‍රීතුමනි, මේ විශේෂයෙන්ම අද බදු වැඩි කිරීම තුළ විශේෂයෙන්ම සෙස් බද්ද, ආරක්ෂිත ජාතික ආරක්ෂණ බද්ද වැනි බදු පැටවීම් තුළ අද ජනතාව ඉතාම අසීරු තත්ත්වයට පත් වෙලා තිබෙනවා.
මේ රටේ
දුප්පත් ජනතාව තවත් දුප්පත් තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මැද පන්තිය ජනතාව දුප්පත් බවට පත් වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අද කැබිනට් මණ්ඩලය නිල වශයෙන් පිළි අරගෙන තිබෙනවා අපේ රට දිළිඳු රටක් හැටියට. අද ලෝකෙ ඉදිරියේ මානුෂීය ආධාර ලබා ගන්න රටක් බවට පත් වෙලා තියෙනවා අපේ රට. ඒ නිසා අද සංචාරක ව්‍යාපාරයේට මේ රටේ පවතින උද්ඝෝෂණ බලපානව, අරගල බලපානව කියලා කීවට ලෝකේ රටවල් අද අපේ රට පිළිබඳව තිබෙන්නේ පැහැදිලි චිත්‍රයක් නෙමෙයි. අන්නේ චිත්‍රය වෙනස් කරගන්න තුළු මේ රජය ගෙන යන මේ මානව හිමිකම් කඩකිරීම, මර්ධන නීති සහ ජනතා නැගිටීම් වළක්වන්නට පොලිසිය සහ ආරක්ෂක හමුදා ලව්වා කරන දේවල් බලනකොට ජාත්‍යන්තරයේ තුල අපි ඊටාම නරක තත්ත්වයට වැටලා සිටින්. සමහර විට ජාතියන්තර මූල අනුමුදල වේවා වෙනත් ණය ආධාර දෙන රටවල් සහ සංවිධාන වේවා ඒවා ලබා දීමේදී ආණ්ඩුව ගෙන යන මේ ප්‍රතිපත්තීන් පිළිබඳ ආණ්ඩුවේ දේශපාලන දර්ශනය වැඩපිළිවෙල පිළිබඳව දැඩි විමසිල්ලෙන් ඉන්නවා. අනේ නිසා එවැනි අවස්ථාවක මේ අයවැය ලේඛනය තුලින් අපේක්ෂා කරන අරමුණු සාක්ෂාත් කරගන්න පුළුවන් වේද කියන සැකේ අවිශ්වාසය මුළු රටේම ජනතාව තුළ පවතිනවා. විශේෂයෙන්ම මේ රටේ නැති බැරි මිනිස්සු පිළිබඳ අබමල් රේණුවක සැලකිල්ලක් මේ අයවැය තුළ ලබා දීලා නැහැ. මම ප්‍රතිපත්තියක් හැටියට දුන් නොබන කෙනෙක්. හැබැයි අපි දන්නවා මූලාසන අරුවර ගරු මන්ත්‍රීතුමනි සිගරට්ටුවක් බොන්න පුළුවන් මිනිහා වීඩිය බොන්නේ නැහැ. නමුත් සමාජයේ ආර්ථික වශයෙන් පහළ මට්ටමක සිටින දුප්පත් ජනතාව ඔබන බීඩියට පවා රුපියල් දෙකක බද්දක් ගහන්නට මේ අයවැයෙන් යෝජනා කළා. ඒ නිසා අපට පේනවා ඇති හැකි පන්තිය වෙනුවෙන් යම් සැලකිල්ලක් දැක්වුවද මේ රටේ නැති බැරි පන්තිය වෙනුවෙන් කිසිම සැලකිල්ලක් නොදක්වපු අයවැයක්. අවසාන වශයෙන් කතා අවසන් කරන පෙර ආතුව ලැබුණු සීමිත කාලය අනුව එදා අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේදී මේ ගැලරිය හිටපු පාසල් දරුවෝ දිහා බලලා ගරු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා 2048 දී මේ රට පවතින තත්ත්වය පිළිබඳ. මා දන්නේ නැහැ අපේ රටේ පවතින ආයු අපේක්ෂණය තුළ මේ ගෞරවනීය සභාව වර්තමානයේ නියෝජනය කරන අපි කාට හෝ කොපමණ ප්‍රමාණයකට 2048 වෙනතුරු ඒ දරුවන්ට රටේ පවතින තත්ත්වය ගැන අහන්නට අපි ජීවතුන් අතර සිටිද කියලා. නමුත් ජනාධිපතිතුමා ඒ තරුණ දරුවන් සිහින මාළිගයකට ගෙනිච්චා වෙන්න පුළුවන්. නමුත් එය සිහිනයක් වුණත් අපි ප්‍රාර්ථනා කරනවා එතුමා අපේක්ෂා කරන විදියට පුළුවන් නම් මෙවැනි තත්ත්වයක් 2048 දී ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ අයවැය ලේඛනය නැති බැරි මිනිස්සු වෙනුවෙන් කිසිදු අවධානයක් නොකර අවධානය යොමු නොකර අයවැය ලේඛනයක් බව මතක් කර දෙමින් නිහඬ වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි.
ස්තුති ගරු මන්තුමා. මේ ළඟට සංජීව එදිරිමාන ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුති ගරු සභාපතිතුමනි. මේක ලෝකයේ හොඳම අයවැය නෙවෙයි. හැබැයි අමාරුම වෙලාවක ඉදිරිපත් කරපු හොඳ අයවැයක් විදිහට මම මේ අයවැය දිහා බලන්න කැමතියි. ඒ වෙනුවෙන් ගරු ජනාධිපතිතුමන්ට මම සුබපතනවා එතුමන්ගේ දේශපාලන ජීවිතයේ මංගල අයවැය වෙනුවෙන්. මේ හා බැඳිච්ච අපි කතා කරන මේ රටේ ජාතික ආර්ථික පුනරුදය හා සම්බන්ධ කාරණාවට මම වෙන ප්‍රවේශයකින් එන්න හදන්නේ. අපි ගරු සභාපතිතුමනි මේ දවස්වල ඉතාම දීර්ඝ ලෙස කතා කරනවා අපි නිදහසෙන් අවුරුදු 70 ගානයි අපි මොනවද කළේ සුද්ධ හිටියා නම් හොඳයි. මම දැක්කා එංගලන්තේ එක T20 මැච් එක දවසේ පෝස්ට් එකක් දාලා තියෙනවා මුන්ට ගහන්න ඕන 48 දී අපිව දාලා ගියට කියලා. ඇත්තටම නිදහසෙන් පස්සේ මේ රටට මොකද උනේ? නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 5යි ගරු සභාපතිතුමනි 953 හරතාලය මරණ 11යි මුළු ශ්‍රම බලකායම මහපාරේ. නිදහස් ශ්‍රී ලංකාවට යන්තම් අවුරුදු 23 සම්පූර්ණ වෙනවා 971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ආණ්ඩුව කියනවා කැරලිකරුව 3000යි මලේ කියලා JVP කියනවා 5000කට වැඩි කියලා 5000කට ආසන්න පිරිසක් මිය ගියා 18000ක් විතර අත්අඩංගුවටපත් වෙනවා රෝහණ විජේවීර ඇතුළු 390 දෙනෙක් කිරේ යනවා නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 23යි යන්තමින් නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 32 සම්පූර්ණ වෙනවා 80 ජූලි වර්ජණය රුපියල් 10යි ඉල්ලුවේ JR ජයවර්ධන ගරු ජනාධිපතිතුමාගේ ආණ්ඩුව 40356 දෙනෙක් ගෙදර යවල ප්‍රශ්නේ ඉවර කරන්නේ මහපාරේ සිද්ධ වෙච්ච අහිංසක කම්කරුවෙකුගේ මරණයක් දෙක්ක. මේ ගෙදර ගිය 40356 දෙනෙන් 6 දෙනා අතරින් සැලකීතු පිරිසක් සදාකාලික මානසික රෝගීන් බවට පත් වෙනවා. 52 දෙනෙක් තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා තමන්ගේ දරු පවුල නඩත්තු කරන්න බැරුව. නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 35 වෙනකොට 83 කළු ජූලිය යාපනයේ ගුරුනගරවල හමුදා සෙබළු 13 දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධිය මත පදනම්ව මේ මුළු රටම ගිනිගන්නවා. එවක ආණ්ඩුවේ දේශපාලන මැරයෝ ජාතිවාදී අරගලයකට නායකත්වය ලබා දෙනවා. ආණ්ඩුවේ නිල වාර්තාවල හැටියට 3000කට වැඩි පිරිසක් මැරුණා. විශාල පිරිසක් මේ රට දාලා ගියා. රුපියල් වලින් තවම ගණනය කළ නැති තරමේ දෙවන්ත දේපල හානියක් සිද්ධ වුණා නිදහස් ශ්‍රී ලංකාවට එතකොට අවුරුදු 35යි. නිදහස් ශ්‍රී ලංකාවට යන්තම් අවුරුදු 39 සම්පූර්ණ වෙනකොට 987 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දියාවත් එක්ක එකතු වෙලා ඉන්දු ලංකා ගිවිසුම හදනවා. ගිවිසුමට විරුද්ධව නැවත මුළු රටම පාරේ ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධිට කොළඹදී තුවක්කුවෙන් ගහනවා. ඒ වගේම බරපතල ප්‍රශ්න ගණනාවක් සිද්ධ වෙනවා. ඉන්දියන් සාමසාධක හමුදාවත් ලංකාවට ඇවිල්ලායි කතන්දර ඉවර වෙන්නේ. නිදහස් ශ්‍රී ලංකාවට අවුරුදු 40යි 988 89. අද අනු කුමාර සහෝදරයා මේ වෙලාවේ සභාවේ නැහැ. ජවිපෙ අපිට මතක් වෙන තැන මුළු රටම ගිනි ගන්නවා 60,000කට වඩා මැරෙනවා. දේපල හානිය මන් දන්නේ නැහැ ගණනය කරලාද කියන්න. මම දැක්කේ ඉස්කෝලේ 3 වසරේ ළමෙක් විදියට මගේ ගේ එහා පැත්තේ කළුගඟේ පාවෙච්ච මල කඳන් විතරයි. මේ සියල්ල සමග අපේක්ෂා බංගත්වයට මේ රට පත් වුණා. ඒ විතරක් නෙවෙයි, මේ සමස්සේ මැද්දේ කොටි ත්‍රස්වාදී අවුරුදු 30ක් අපිට ගහනවා. මේ සියල්ල මැද්දේ තමයි මේ රට එන්නේ. උතුරු කොනේ ඉඳලා දකුණු කොනට යනකම් මලගෙවල් පාරක් පාරක් ගානේ මිනිස්සු මැරෙන රටක්. උතුරු කොනේ ඉඳලා මාතර ගොඩපිටියේ ජුම්මා දේවස්ථානේ ළඟට එනකම් කොටි ගැහුවා. අවුරුදු 30ක ත්‍රස්වාදයකට අපි මුහුණ දෙනවා. LTT අපිට ගොඩබිමෙන් ගහනවා, මහමුදෙන් ඇවිල්ලා ගහනවා. ඒ විතරක් නෙමෙයි, උඩුගුණෙන් ඇවිල්ලා ගහනවා. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ මෙවැනි ත්‍රස්වාදී ප්‍රහාරයකට ලක්වුණු ලෝකේ එකම රට තමයි ලංකාව. ඒ තමයි මේ නිදහස් ශ්‍රී ලංකාව සම්බන්ධව අපි දැකපු තත්ත්වය. ජනාධිපතිතුමාගේ අයවැය මම කැමැතිම තැන ව්‍යවසායකත්වයන් සම්බන්ධ මේ රටේ සමාජ විරෝධය පිළිබඳ එතුමා කතා කළා. ව්‍යවසායකයෙක් කියන්නේ ත්‍රස්වාදියෙක් වගේ තමයි අපේ සමාජයේ මතේ තියෙන්නේ. එතුමා කිව්වා ලංකාවේ ටෙලිග්‍රාම් එකක් බැලුවත් කඩයක් තියෙනවා නම් කඩේ මුදලාලි ගමේ හතුරෙක්. මේ රටේ ලේඛනගත සාහිත්‍යය මේ වරද කළා, ලංකාවේ සිනමා සාහිත්‍යය මේ වරද කළා. ව්‍යවසායකයෙක් ඉන්නවා නම් ඌ හතුරෙක්. ඒක තමයි අපි දැකපු තත්ත්වය. මෙන්න මේ කාරණාව වෙනස් කරන්න ඕන. ගරු සභාපතිතුමනි, මේ ළඟදී ඉතාම ලස්සන පොතක් ලිව්වා මගේ මිත්‍රයෙක් මිලින්ද රාජපක්ෂ. මිලින්දගේ පොතේ නම මුඩුක්ක කොරියාවේ සිට සැම්සුන් කොරියාව දක්වා කියලා. ඒ පොතේ එක තැනක් මම උපුටා ගන්න කැමතියි. මීට වසර 70කට පමණ පෙර කොරියාව ආසියාවේ දිලිඳුම රට. ලංකාව සිටියේ කොරියාවට බොහෝසේ ඉදිරියෙන්. මීට සංඛ්‍යාලේඛන නාස්ති කළ යුතු නොවේ. අපේ රටේ මුට්ටු මුඩුක්කු ප්‍රදේශයද හැඳින්වුවේ කොරියාව නමින්. ඒ විතරක් නෙමේ, ගම්වල අම්මලේ දවස්වල කිව්වලු කවුද ඔය කොරියාවට ගෑනු දෙන්න කියලා තමන්ගේ දුවව දීග දෙනකොට. අද කොහෙද කොරියාව ඉන්නේ? අපි අධ්‍යයනය කළාද ජෙනරල් පාක් චුන් කොරියාව ගොඩනගන්නේ සැම්සුන් සමාගම එක්ක එකතු වෙලා. එල්ජී සමාගම සමග එකතු වෙලා. කොරියාවේ හුන්ඩායි සමාගම එක්ක එකතු වෙලා. අද සැම්සුන් සමාගම වැටිලා තියෙන්නේ. ඒත් මේ මොහොත වන විටත් කොරියාවේ සමස් ආර්ථිකයෙන් GDP එකෙන් 20.3% නියෝජනය කරන්න ගරු සභාපතිතුමනි සැම්සුන් සමාගම. අසල් ලෙස ඉන්දියාව අද අගමැති මෝදිගේ ඉන්දියාවේ ආර්ථිකය මෙහෙවන්නේ ගෞතම් අදානිලා, රතන් තාටලා, අම්බානිලා. පහුගිය බ්‍රහස්පතින්දා මුම්බායි නුවර තිබුණු ආර්ථික සමුළුවකදී ගෞතම් අදානි හරි ලස්සන කතාවක් කරලා ඔහු කියනවා 2050ට පෙර ඉන්දියාවේ සමස් ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 30කට අපි ඔසවා තැබිය යුතුයි. ඒ වෙනුවෙන් පෞද්ගලිකාංශයේ විදිහට අපි උදව් කරන්න ලෑස්ති කියලා. නමුත් අපි පුද්ගලික ව්‍යවසායකත්වය පිළිගන්න ලෑස්ති නෑ. පෞද්ගලික ව්‍යවසායකත්වයන් පිළිබඳ අපිට තියෙන වෛරයක්. අපි ඒ දිහා බලන්නේ වෛරයෙන්, ඒ ගැන හිතන්නේ වෛරයෙන්, ඒ ගැන කතා කරන්නේ වෛරයෙන්. මෙන්න මේ ප්‍රශ්නය කඩිනමින් මේ සමාජයේ විසඳා ගත යුතුයි. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාගේ කතාවේ මම කැමැතිම තැන විදිහට මම අර උපුටා ගැනීම සිද්ධ කරනු ලැබුවේ. ගරු සභාපතිතුමනි, හැබැයි අපි එක තැනකදී ගමේ ග්‍රාමීය මට්ටමේදී ව්‍යවසායකින් නිර්මාණය කරන්න ආණ්ඩු මුදල් වියදම් කරද්දී අපි අත්පුඩි ගහනවා. හැබැයි ඒ ග්‍රාමීය අහිංසක ව්‍යවසායකයා එතනින් එහාට ගොඩනගෙනවා නම් අපි ආයක තරහයි. මම කියන්නේ ගමේ සමෘද්ධිලාභියාට කුකුළු පැටව් බෙදලා විතරක් රට ආර්ථිකයක් හදන්න බෑ කියලා අපි තේරුම් ගත යුතු තැනට අපි දැන් ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි මේ ගැන මට මූලික වශයෙන් කියන්න තියෙන්නේ. ගරු සභාපතිතුමනි, අපි ඇත්ත නිදහස් වෙළඳපළ ආර්ථිකයකට කඩිනමින් යා යුතුයි. අදත් මේ සභාවීට විරුද්ධ මතයන් කිහිපයක් කතා කරනවා මම අහගෙන හිටියා. ලංකාවේ ආර්ථිකය ආණ්ඩුවේ ආදායමට වඩා වියදම් වැඩිවීම පටන් ගත්තේ ගරු සභාපතිතුමනි 1828 දී සුද්දගේ කාලේ. ඉංග්‍රීසි ආණ්ඩුව කෝල්බ්‍රුක් කොමිසම පත් කරලා එවන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. 1833 දී අදින් අවුරුදු 189කට පෙරයි ලංකාව නිදහස් වෙළඳපළ ආර්ථිකයකට යා යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වෙන්නේ. නමුත් මේ කිසි දෙයක් ගැන අපිට නිවැරදි කියවීමක් නැහැ. කෝල්බ්‍රුක් දේශපාලන ප්‍රතිසංස්කරණයකට වඩා ආර්ථික ප්‍රතිසංස්කරණයක් කියන එකවත් අපි ඉස්කෝලේ පොත්වලවත් කියවලා නැහැ. කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ගැන ඉස්කෝලේ ළමයෙක්ගෙන් ඇහුවොත් ව්‍යවස්ථාදායක සභාවක් හැදුවා. සමාජිකයෙක් 15යි, 9ක් නිරලත්, 6ක් නිනලොලත්, යුරෝපියන් 3යි, සිංහල 1යි, ද්‍රවිඩ 1යි, බර්ග 1යි, ඔන්නෙ සංවිතේ විතරයි අපි ඔළුවේ තියෙන්නේ. මේ මම අද පාර්ලිමේන්තු පුස්තකාලයට ගිහිල්ලා කෝල්බ්‍රුක් කොමිසම් සභාවේ මේ මූලික ඔරිජිනල් රිපෝට් එක අරගෙනත් කියවලා බැලුවා. ඉතාම බරපතල විදිහට නිදහස් වෙළඳපළ ආර්ථිකයක් පිළිබඳව තමයි එතනදී කතා කරලා තියෙන්නේ. මේ වෙළඳපළ ආර්ථිකයක් වෙනුවෙන් අපි ඉතාම සද්භාවයෙන් මේ වෙනුවෙන් සමාජයක් විදිහට නිර්මාණය කරගන්නා මතය ඉතාම වැදගත් කියන එක තමයි මම මේ උත්තරීතර සභාවට යෝජනා කරන්නේ. ගරු සභාපතිතුමනි, ඊළඟ වැදගත්ම තැන වෙළඳපළ ආර්ථිකය ගැන කතා කරද්දී ඒ ගැන ප්‍රශ්න කරන්නන් විසින් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඉතාම සාධාරණ ප්‍රශ්නයක්. වෙළඳපළ ආර්ථික ක්‍රමයකදී ඊට දායක වෙන්න බැරි, ඊට ඇතුළු වෙන්න බැරි අයට මොකද වෙන්නේ? අන්න ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. මේ තරඟකාරී වෙළඳපළ ආර්ථිකයට ඇතුල් වෙන්න බැරි කණ්ඩායම වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලකට ආණ්ඩුව මැදිහත් විය යුතුයි. එතනදී ඉන්න පුළුවන් කාත් කවුරුවක් නැති අහිංසක වයෝවෘද වැඩිහිටියන්. එතන ඉන්න පුළුවන් තාත්තා ආබාධිතයෙක් වෙච්ච නැත්නම් විශේෂ අවශ්‍යතාවන් සහිත පුද්ගලයෙක් ගෘහමූලිකත්වයේ දරන පවුලක් අපිට ඒ අය බලා ගන්න වෙයි. ඒ වගේම ජීවනෝපායකකට සම්බන්ධ වෙන්න බැරි සදාකාලික රෝගාබාධ තත්ත්වයන් තියෙන අය ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහ මේ පමණක් නෙවෙයි, තව විශේෂ කණ්ඩායම් සිටිය හැකි. ඒ අය රැකබලා ගැනීම වෙනුවෙන් ආණ්ඩුවේ මැදිහත් වීමක් වුමනා කරනවා. ඒ තමයි ආණ්ඩුවේ කාර්යභාරය විය යුත්තේ. මම මගේ කතාව අවසන් කරන්න හදන්නේ. ගරු සභාපතිතුමනි, මගේ කළුතර දිස්ත්‍රික්කයේ සමෘද්ධි බිල අවුරුද්දකට මිලියන 1602යි. මගේ කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 3,21,077,000ක් සමෘද්ධි ලාභීන්. මගේ යෝජනාව තමයි ආණ්ඩුව ජීවනෝපාය සහනාධාරයක් දෙනවා නම් දෙන දවසේම සාධාරණ එක්සිට් එකක්, යම් අවසාන දිනයක්, අවසානයක් පිළිබඳ සාධාරණ වැඩපිළිවෙලක් ඒ අයට යෝජනා කළ යුතුයි. රටෙන් භාගයකට විතර සමෘද්ධිය දීලා මේ රට හදන්නට නම් බෑ. මම යෝජනා කරන්නේ ඒ එක්සිට් එකට වටිනාකමක් තියෙනවා. සමෘද්ධියෙන් නැත්නම් දිලිඳු භාවයෙන් ඉවත්ව යන්නේ යම් පවුලක්ද, ඒ අයට අඩුපොලියට ණයක් දෙන බැංකු ක්‍රමයක් හරි නැත්නම් ඒ අයට කිසියම් විශේෂිත පිළිගැනීමක් ලැබෙන ක්‍රමයක් හරි අපි නිර්මාණය කරගත යුතුයි. අවසාන වශයෙන් මම කියන්නේ, මම එවැන්නක් යෝජනා කරන්නේ අපි විසින් දිරිමත් කළ යුත්තේ දරිද්‍රතාවෙන් මෙපිටට පැමිණීම මිස දරිද්‍රතාවයේ සදාකාලිකව රැඳී ඉන්නේ නෙවෙයි. අවසාන තප්පර 30 ගරු සභාපතිතුමනි, ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුව අද එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච දවස මට එතුමාවත් සිහිපත් වෙනවා. එතුමා රැකියා ලක්ෂ්‍ය වැඩපිළිවෙල දුන්නහම අපි ඒ සඳහා යම් කණ්ඩායමක් තෝරාපත් කරගත් අවස්ථාවකදී රස්සාව දුන්න සමහර ළමයි වැඩට ගිහිල්ලා නැහැ. මම ඒ හැම ගේකටම ගිහිල්ලා ඇහුවා, ඇයි රස්සාවට ගියේ නැත්තේ කියලා. මන්ත්‍රීතුමා, මම රස්සාවට ගියොත් අම්මගේ සමෘද්ධිය නැති වෙනවා කිව්වා. මෙන්න මේ උත්තරේ දිහා අපි ගැඹුරින් කල්පනා කරමු කියලා මම උත්තරීතර සභාවට යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට MS තෞපීක් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා.
විනාඩි 4යි. බිස්මිල්ලාහි රහ්මානිර් රහීම්. ගෞරව තලමේ සංගම උරුපිනර අවර්කලේ 2023 ஆம் ஆண்டு வரவு செலவு திட்ட விவாதத்தில் கலந்து கொள்வதற்கான நேரத்தை ஒதுக்கி தந்தமைக்கு உங்களுக்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலேயே ஒவ்வொரு வருடமும் வரவு செலவு திட்டம் பாராளுமன்றத்தில் சமர்ப்பிக்கப்படுகின்ற பொழுது அங்கு வறுமை கோட்டுக்கு வாழ்கின்றவர்களும் அரச உத்தியோகத்தர்களும் பாரிய ஒரு எதிர்பார்ப்புடன் இருப்பார்கள். இந்த வரவு செலவு திட்டத்தில் எங்களுக்கு ஏதாவது மானியங்கள் கிடைக்குமா, அல்லது சம்பள உயர்வு கிடைக்குமா, அல்லது ஏதாவது ஒரு நிவாரணம் கிடைக்குமா என்று எதிர்பார்ப்புடன் இருப்பார்கள். உண்மையிலேயே தற்பொழுது சமர்ப்பிக்கப்பட்டிருக்கின்ற இந்த வரவு செலவு திட்டத்தில் அவர்களுடைய எதிர்பார்ப்புக்கு ஒன்றுமே அமையவில்லை. சம்பள உயர்வு அரச உத்தியோகத்தர்களுக்கு இல்லை, அதே போன்று வறுமை கோட்டுக்கு வாழுகின்ற ஏழைகளுக்கு எந்த விதமான நிவாரணங்களும் இல்லை. உண்மையில் உங்களுக்கு தெரியும், தற்பொழுது நாட்டில் பொருளாதார வீழ்ச்சியின் காரணமாக இன்று சகல அத்தியாவசிய பொருட்களும் உண்மையிலே உச்சத்தில், விலை ஏற்றத்தில் உச்சத்தில் இருக்கின்றது. இந்த நிலையில் அரசாங்கம் உண்மையிலேயே ஒரு ஒரு நிவாரணம் கொடுப்பதற்கான ஒரு வரவு செலவு திட்டத்தை சமர்ப்பித்திருக்க வேண்டும். ஆனால் இங்கு பார்க்கின்ற பொழுது நிறைய வீதி அபிவிருத்திகளுக்கும் இன்னும் நிறைய வேறு அபிவிருத்தி திட்டங்களுக்குமே இங்கு முன்னுரிமை வழங்கப்பட்டிருக்கின்றது. உண்மையிலேயே எங்களுடைய தற்பொழுதைய சூழ்நிலையில் வருமானத்தை அதிகரிக்கக்கூடிய அல்லது வாழ்வாதாரத்தை மேம்படுத்தக்கூடிய நிலையில்தான் அந்த வரவு செலவு திட்டம் சமர்ப்பித்திருக்க வேண்டும். திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையில் உண்மையில் கடல்சார் உற்பத்திகளை உண்மையிலே மேம்படுத்தலாம். கடல்சார் உற்பத்தியை மேம்படுத்தி வெளிநாடுகளுக்கு ஏற்றுமதி செய்வதன் மூலம் வெளிநாட்டு அந்நிய செலவானிய டொலர்களை பெறக்கூடிய நிலை காணப்படுகின்றது. உண்மையிலே நிறைய கடல் வளங்களை கொண்ட பிரதேசங்களில் நாங்கள் கடல்சார் உற்பத்தியை மேம்படுத்துவதற்கான திட்டத்தினை எங்களுடைய அதிமீது ஜனாதிபதி அவர்கள் எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு எங்களுடைய ஜனாதிபதி அவர்களுடைய உரையில் ஒரு பல்கலைக்கழகத்தில் அங்கு வைத்தியத்துறையை ஏற்படுத்துவதற்கான ஒரு நிதி ஒதுக்கீடும் செய்யப்பட்டிருக்கின்றது. கிழக்கு மாகாணத்தை பொறுத்தவரை தென்கிழக்கு பல்கலைக்கழகத்திலும் அந்த வைத்தியத்துறையை ஏற்படுத்துவதற்கு ஜனாதிபதி அவர்கள் அதற்கான நடவடிக்கையை எடுக்க வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு அதே போன்று உங்களுக்கு தெரியும் நெடுஞ்சாலைகள் அமைச்சுக்கு அதிக நிதி ஒதுக்கீடுகள் செய்யப்பட்டிருக்கின்றது. கிட்டத்தட்ட நெடுஞ்சாலை அமைச்சுக்கு 373 பில்லியன் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இந்த நிதிக்குள் இங்கு ஒதுக்கப்பட்ட நெடுஞ்சாலையில் ஒதுக்கப்பட்ட இந்த நிதிக்குள் குறிஞ்சாக்கணி பாலம் உங்களுக்கு தெரியும் கடந்த வரவு செலவு திட்டம் 2021 வந்த வரவு செலவு திட்ட காலத்தில் குறிஞ்சாக்கணி படகு விபத்தில் கிட்டத்தட்ட மாணவர்கள் உட்பட 8 பேர் உயிரிழந்திருக்கின்றனர். அது நாடு பூராவும் அறிந்த ஒரு விடயம். அதில் அந்த பாலத்தினை அது முழுமையாக முடிப்பதற்குரிய ஏற்பாட்டை செய்ய வேண்டும். அது முடியாவிட்டால் அட்லீஸ்ட் அந்த மக்கள் போக்குவரத்து செய்யக்கூடிய நிலையிலாவது அந்த பாலத்தினை திருத்தி அமைப்பதற்குரிய ஏற்பாடுகள் செய்யப்பட வேண்டும். அதே போன்று ஒவ்வொரு மாவட்டத்திலும் தற்பொழுது இளைஞர்களை விவசாயத்துறையில் மேம்படுத்துவதற்கு கிட்டத்தட்ட 120 மில்லியன் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. உண்மையிலேயே விவசாயத்துறையை மேம்படுத்த வேண்டும், அதே நேரம் உள்ளூர் உற்பத்தியை மேம்படுத்த வேண்டும். அதற்கு நிதி ஒதுக்கீட்டின் மூலம் மாத்திரம் செய்ய முடியாது. அங்கு காணிகளை, அங்கு ஏற்கனவே விவசாயம் செய்யப்பட்ட காணிகள், கிட்டத்தட்ட யுத்த காலத்துக்கு முன்பு விவசாயம் செய்யப்பட்ட காணிகள் இன்னமும் விடுவிக்கப்படாமல் இருக்கின்றது. விடுவிப்பதற்கான அரசாங்க அதிபர் பிரதேச செயலக மட்டத்தில் நடவடிக்கை எடுத்தாலும் உண்மையிலே ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட் அதற்கான அனுமதியை இன்னமும் வழங்கவில்லை. அந்த காணிகளை விடுவித்து இளைஞர்களுக்கான ஒரு அந்த விவசாய உற்பத்தியை மேம்படுத்துவதற்கு உதவி செய்வதன் மூலம் உள்ளூர் உற்பத்தியையும் எங்களால் அதிகரிக்க முடியும். அதற்கு உடனடியாக அரசாங்கம் உரிய நடவடிக்கை எடுக்க வேண்டும். அதேபோன்ற ஒரு முக்கியமான ஒரு விடயத்தை இங்கு குறிப்பிட வேண்டும். திருகோணமலை மாவட்டத்தில் தொடர்ந்து எல்லா மாவட்டங்களிலும் மின்வெட்டு நடந்து கொண்டிருக்கின்றது. திருகோணமலை மாவட்டத்தில் மாலை நேரம் இரவு நேரங்களில் அந்த மின்வெட்டு செய்வதன் மூலம் உண்மையிலே அங்கு மாணவர்கள் அதிகமாக பாதிக்கப்படுகின்றார்கள். அதனால் அந்த மின்வெட்டு நேரத்தினை பகல் நேரத்தில் செய்ய வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
ஸ்துதிகர் மந்திரி துமாட்டே.